අදින් නාරිපත්තේ විෂයංග 102 ජාතික අවශ්‍ය නියාමන අධිකාරිය පනත් ඇතේ නියෝග අනුමත කිරීමට 2 බුද්ධිමය දේපල සංශෝධන පනත් කිරීමත් දෙවෙනි වර කියවීම ගරු වෛද්‍ය රාජ්‍ය සේනත් මැතිව ගරු ප්‍රචාර සංවිධායක
ඒ මූ අයිටම් නම්බර් 1 and 2
යා
හරි දැන් ඔබතුමා
ගරු රාජ්‍ය සේනත් මැතිව
ගරු කතානායකතුමනි අද දින අපි සාකච්ඡා කරන්නේ මේ රටේ ඖෂධවල මිල ප්‍රතිපත්තිය පිළිබඳව මේ පිළිබඳව ඔබතුමා හොඳින් දන්නවා මේ පාර්ලිමේන්තුවේ 2015 මාර්තු මාසයේ 19 වෙනිදා අපේ දිනසීය වැඩසටහන යටතේදී අපි මුලින්ම මේ රටේ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත ගෙනාවා මේක අපි ගෙනාවේ මහාචාර්ය සේනක බිබිලි මහතාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට අපිට සිදු වුණේ අවුරුදු 45කට පසුව හැම අවුරුද්දෙම හැම සෞඛ්‍ය ඇමතිවරයාම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් අනුස්මරණය කරන අනුස්මරණ රැස්වීමට ගිහිල්ලා මේ ප්‍රතිපත්තිය හොඳයි කිව්වට අවුරුදු 45ක් ගියා අපිට මේ ප්‍රතිපත්තිය ගේන්න. එදා මේ මුළු පාර්ලිමේන්තුව එම ඒකමතිකව මේ පනත සම්මත කරා. ඒ අනුව 2016 ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා මම ගැසට් නිවේදනයකින් ගැසට් කරා මේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ 48ක් ගණනය කරලා ඒ බිබිලේ මහත්මයාගේ මහාචාර්ය බිබිලේගේ ලයිස්තුවත් ඊට පසුව අලුතෙන් නිපදවුණු ඖෂධ කීපයකුත් අඩංගු කරලා අත්‍යවශ්‍ය ඖෂධ 48ක මිල ඒ කියන්නේ ඖෂධ නාමයෙන් 48යි වෙළඳ නාමයෙන් 402ක මිල නියාමනය කරා. අද දින මේ අපි ගේන්නේ අපි ඒ වගේම මේක යාවත් කාලින කරන්න දැන් අපි මිල සීමාවක් කරාම ඒ මිල සීමාව සීමා කිරෙහම ඒ ඔක්කොම මිල වරින් වර සංශෝධනය කිරීමට සිදු වෙනවා අනිවාර්යයෙන්. ඒක බස් ගාස්තු වලටත් එකයි අනිත් ඕනම අත්‍යවශ්‍ය ඖෂධයකට කිරිපිටි මිලටත් එකයි හැම එකටම. දැන් ඉන්දියාවේ අපි ඇත්තරම මේ ඖෂධ ප්‍රතිපත්තිය ගෙනකොට අපි බැලුවේ ඉන්දියාවෙත් මේ වගේම ඖෂධ නියාමනයක් කරලා තිබෙන ඒ ප්‍රතිපත්තිය අපි ඒක තමයි අපි උද්දෘතට ගත්තේ. ඒ වගේම අපි බැලුවා ඉන්දියාවේ කොහොමද ඉන්දියාව මේ අනුව දෙනවා එහි ඖෂධ සමාගම් වලට 10%ක් වැඩි කරගන්නට. ඒ ඉල්ලීම තමයි ඖෂධ සමාගම් වලින් අන්තිම වෙනකොට කිව්වේ. නමුත් අපි එකට එකගුණ නැහැ අපි කිව්ලුවේ 5%ක් අපි එකඟ වෙනවා මේ වර මේ නැල ඊට පස්සේ වාර්ෂිකව 5%ක වැඩිවීමක් අපි එකඟ වෙන්නම් ඖෂධ වලට. එතකොට මම පෙන්වන්නම් මේ සංසන්දනය. දැන් මේකේ තියෙනවා දියවැඩියාව, හෘද රෝග, වේදනානාශක, එතකොට ගැස්ට්‍රික් මේවා, එතකොට ඒ වගේම ඇන්ටිබයොටික්ස්, ඇදුම මෙන්න මේ වගේ ප්‍රධානම රෝගවලට බලපාන බෙහෙත්. දියවැඩියාවට ගන්න මෙට්ෆෝමින් පෙත්ත අපේ මිල පාලනය අනුව රුපියල් 10ට තියුණ එක රුපියල් 3.95ට අඩු වුණා රුපියල් 6.75කින්. අද ඒක රුපියල් 4.715ක් 7.20කින් වැඩි වෙලා තියෙනවා. 6.10කින් 5කින් අඩු වුණා 7.20කින් වැඩි වෙලා තියෙනවා. ඔච්චරයි වෙනස. ග්ලයිකොලයිසිඩ් මිලිග්‍රෑම් 80 රුපියල් 19ට තිබුණ එක රුපියල් 11.30ට අඩු වුණා. ඒක රුපියල් 7.70කින් අඩු වුණා පෙත්තක්. ඒක අද 7.57කින් වැඩි වෙලා තියෙනවා. එතකොට හෘද රෝග වලට ගන්න ලොසාටන් ඒ කියන්නේ කෝසා පෙත්ත රුපියල් 80කට තිබුණ එක රුපියල් 10.30ට අඩු වුණා. ඒ කියන්නේ 8න් 1කට විතර අඩු වුණා. අද වැඩි වෙලා තියෙනවා 7.52ක්. ඇටෝවා කියන එක රුපියල් 215ට තිබුණේ දැන් තියෙන රුපියල් 17.760යි. මම හිතන්නේ 10කින් නෙවෙයි 20ගුණයකට වගේ එකකට අඩු වුණා. අද 7.88කින් වැඩි වෙලා තිබෙනවා. රොසුවැස්ටටින් කියන එක රුපියල් 150ට තිබුණේ දැන් රුපියල් 37යි. ඒක රුපියල් 185කින් වැඩි වෙලා තියෙනවා. ඇස්පිරින් පෙත්ත රුපියල් 20කට තිබුණා 5.30ට අඩු කරා දැන් 7.27ක් අඩු වැඩි වෙලා තියෙනවා. ක්ලොපිඩෝග්‍රෙල් කියන එක රුපියල් 34ට තිබුණේ දැන් 17.50යි භාගෙට දැන් 7.88කින් වැඩි වෙලා තියෙනවා. ඩයික්ලොෆිනැක් සෝඩියම් එක වෝල්ටාරන් කියන එක අපි හැමෝම දන්න රුපියල් 40ට තිබුණ එක රුපියල් 13යි දැන්. රුපියල් 27කින් අඩු වුණා. එතකොට ඒක වැඩි වෙලා තියෙන්නේ 765කින්. ඩයික්ලොෆෙනෙක් පොටෑසියම් කියන එක රුපියල් 34ට තිබුණ එක තියෙන්නේ දැන් රුපියල් 10.95යි. රුපියල් 26.5කින් අඩු වෙලා තියෙනවා 755කින් වැඩි වෙලා තියෙනවා. ඉබුප්‍රොෆෙන් නැවත් බ්‍රූෆෙන් රුපියල් 14 තිබුණ එක රුපියල් 370ට අඩු කරා. ඒක තවෙන් 719කින් වැඩි වෙලා තියෙනවා. ඔමිප්‍රසෝල් ගැස්ට්‍රික් වලට ගන්න ඒවා. ඔමිප්‍රසෝල් එක 28.85ට තිබුණ එක රුපියල් 450යි දැන්. ඒක ඒ කියන්නේ 28 එක 24.35කින් අඩු වුණා 723කින් වැඩි වෙලා තියෙනවා. හෙමොප්‍රසෝල් මිලිග්‍රෑම් 20 නෙක්සියම් කියන එක රුපියල් 101ට තිබුණ එක රුපියල් 20.720යි දැන්. ඒක රුපියල් 80කට වඩා අගානකේ අඩු වුණා රුපියලයි 7කින් වැඩි වෙලා තියෙනවා. ඒකේ මිලිග්‍රෑම් 40 රුපියල් 141ට තිබුණ එක රුපියල් 38.40ට අඩු වුණා රුපියල් 102කින්. ඒක දැන් 1.92කින් වැඩි වෙලා තියෙනවා. ඩොමෙපෙරිඩෝන් කියන එක රුපියල් 18යි ඒක දැන් 5.40යි. දැන් වැඩි වෙලා තියෙන 727යි. කෝ ඇමොක්සිල ක්ලාව් 1.2 ඉන්ජෙක්ෂන් එක රුපියල් 1068යි තිබුණේ දැන් රුපියල් 631යි. රුපියල් 437කින් අඩු වුණා. එතකොට ඇසිත්‍රොමයිසින් 71යි 37යි 60ට අඩු වුණා. දැන් 1.82කින් වැඩි වෙලා තියෙනවා. ඇසිත්‍රොමයිසින් 111යි 783යි තිබුණේ දැන් තියෙන රුපියල් 52යි 775යි. රුපියල් 865කින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අඩු වුණා රුපියල් රුපියල් 54කින් අඩු වුණ එක 865කින් වැඩි වෙලා තියෙනවා. සෙෆිරොක්සිම ඇසිත්‍රොමයිසින් එක සෙෆිරොක්සිමයින් එක 72ට තිබුණ එක 45.50යි 26.50කින් අඩු වුණා. දැන් 2.28කින් වැඩි වෙලා තියෙනවා. ඇසික්ලෝවා කියන එක රුපියල් 156යි දැන් එක රුපියල් 37යි. රුපියල් 119ක් අඩු කරා. 1.85කින් වැඩි වෙලා තියෙනවා. සල්බියුටමෝල් ඉන්හේල් එක වෙන්ටොලින් කියන එක රුපියල් 580ට තිබුණේ දැන් රුපියල් 310යි 270ක් අඩු කරලා තියෙනවා. රුපියල් 15.750කින් වැඩි වෙලා තියෙනවා. ඇටනලෝල් එක 27.90ට තිබුණේ දැන් 4.40යි. ඒක 722කින් වැඩි වෙලා තියෙනවා. මිලිග්‍රෑම් 162ට තිබුණේ රුපියල් 13යි දැන් 765කින් වැඩි වෙලා තියෙනවා. මේ වගේ ඇලෙන්ඩ්‍රොයින් ඇසිඩ් එක රුපියල් 3179යි 723යි තිබුණේ. දැන් තියෙන රුපියල් 405යි 760ක් රුපියල් 2713යි 763කින් අඩු කරලා තියෙනවා. සිප්‍රොලෙක්සසින් කියන එක රුපියල් 62ට තිබුණේ දැන් 8.50යි. දැන් ඒක 743කින් වැඩි වෙනවා. ඩිල්ට්‍රොෆැසෙම් එක 8.89යි දැන් 2.70යි දැන් 714කින් වැඩි වෙලා තියෙනවා. රෙස්පිරඩෝන් කියන එක රුපියල් 25යි 748ට තිබුණේ දැන් රුපියල් 9යි 25යි. ඒ කියන්නේ 748කින් වැඩි වෙලා තිබෙනවා. ක්ලැරිත්‍රොමයිසින් ඇන්ටිබයොටික් එක රුපියල් 74 රුපියල් 235ට තිබුණේ දැන් රුපියල් 74යි. රුපියල් 161කින් අඩු වෙලා තියෙනවා. 3.77කින් වැඩි වෙලා තියෙනවා. ඇසිත්‍රොමයිසින් 500 රෑම් එක රුපියල් 111යි 783කින් තිබුණා. දැන් 52යි 75යි. ඒක 3.69කින් වැඩි වෙලා තිබෙනවා. එතකොට ඇසිත්‍රොමයිසින් 5 මිලි ලීටර් සොලියුෂන් එක තිබුණේ රුපියල් 536යි 775යි දැන් රුපියල් 175යි. රුපියල් 361යි 75කින් අඩු වෙලා තියෙනවා. 8.75කින් වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේ මිල අනුපාතය අද වෙනස් වෙලා තව මම මේ කිහිප මේ බහුතරයක් ඒවා කියෙව්වේ. එතකොට මේ පිළිබඳව මේ මිල සූත්‍රය ඉතාමත්ම අගේන අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිල සූත්‍රය අපි මෙව කරේ. ඒක නිසා WHO එක මේක කියනවා ඇප්ලිකේෂන් ඔෆ් කොස්ට් ප්ලස්. ඒ කියන්නේ WHO guideline on country pharmaceutical pricing policies කියන එක. Application of cost plus pricing formula for pharmaceutical price setting කියන එකට ඒගොල්ලෝ කියලා තියෙනවා. Countries generally should not use cost plus as an overall pharmaceutical pricing policy. Countries using a cost plus method as an overall policy that wish to change their strategy should consider replacing or complementing the cost plus approach with other policies including those covered in this guideline. ඒ කියන්නේ මේකට 100% ප්‍රමාණයකින් මිල අඩු කිරීම කරන්න ගියොත් බොරු මිල ප්‍රදර්ශනය කළා මේ අය මේක මේ වැසීම කරනවා. දැන් ගරු කථානායකතුමනි මේක මේ පිළිබඳව 2016 ලෝක බැංකු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ සවුත් ඊස්ට් ඒෂියා ඒ කියන්නේ අග්නිදිග ආසියා කලාපයේ වාර්තාවේ මේ පිළිබඳව පැහැදිලිව වාර්තා කරලා තිබෙනවා. ඒ වාර්තාවේ කියනවා මේ මිල අඩු කිරීම ගැන එන මේ විදිහට. Consequently, the government of Sri Lanka issued a notice by an extraordinary decree, gazette, on 21st October 2016 that set a ceiling on retail prices for 48 medicinal products considered essential in treating NCDs, non-communicable diseases, and other common ailments based on a pricing formula. The revised pricing policy protects patients' rights to access affordable medicines in Sri Lanka. ඒ විදිහට අපිට බොහොම ප්‍රශංසා කරනවා මේ මිල සූත්‍රය පිළිබඳව. ඒ වගේම එතුමන්ලාගේ ඒ වාර්තාවේ 42 වෙනි පිට ශ්‍රී ලංකාව ගැන තියෙන වාර්තාවේ තියෙනවා WHO support provided valuable insights to the NMRA and other key stakeholders on the inappropriateness of the CIF-based pricing formula. As a result, the government of Sri Lanka issued a notice by an extraordinary අර විදිහටම කියලා තියෙනවා මේ මේක ඒ අනුව මේ ක්‍රියා කරා කියලා. ඒ වගේම අපි මේ ඖෂධත් එක්කම අපි අඩු කරා අක්ෂිකාච මිල. මම කියවන්නම් අක්ෂිකාච කොයි විදිහටද අඩු වුනේ කියලා. ඒක තියෙනවා බොෂන් ලෑම් කියන ඇමරිකානු එක. ඒක තියුනේ ඉස්සෙල්ලා මිල 25,900යි අක්ෂිකාචයයි. අද ඒක මිල රුපියල් 16,673යි. රුපියල් 9,228කින් අපි අඩු කරලා තියෙනවා. ඇල්කොන් USA 25,900යි. අද ඒක 16,888යි. රුපියල් 9,813ක් අඩුයි. ඇබොට් කියන එක USA 28,100යි. අද රුපියල් 15,941යි. රුපියල් 12,159කින් අඩු කරලා තියෙනවා. ඇබොට් මෙඩිකල් USA එකේ 25,000යි. මිල ඒක 15,288කට අඩු වෙලා තියෙනවා. රුපියල් 9,712ක් අඩු වෙලා තියෙනවා. හොයා සිංගප්පූර් 25,000ට තිබුණ එක අද 10,608යි. රුපියල් 14,392ක් අඩු කරලා තියෙනවා. නිඩෙක් ජපෑන් 25,900යි තිබුණේ අද 9,984යි. රුපියල් 15,916කින් අඩු කරලා තියෙනවා. ඇල්ෆා ඉන්ටෙස් ඉතාලි 18,800ට තිබුණේ අද 7,800යි. 11,000කින් අඩු කරලා තියෙනවා. හැනිටා ලෙන්සස් ඉස්ට්‍රායල් 26,000යි තිබුණේ අද 8,580යි. 17,420ක් අඩු වෙලා තියෙනවා. ඔරෝලැබ් ඉන්දියා 12,500යි තිබුණේ අද ඒක 4,875යි. රුපියල් 7,625කින් මිල අඩු කරලා තිබෙනවා. ඒ අනුව අපි මේ මිල අඩු කරේ ලංකාවේ සේල් ප්‍රයිස් එක වගේ නෙවෙයි. ඉතාමත්ම විශාල හගයකින් මේ මිල අපි අඩු කරා. දැන් මේ පිළිබඳව අය වගේම අද අපි මේ වගේම අඩු කරා ස්ටෙන්ට් වල මිල. හෘදේ වස්තුවේ මේ හිරවීම් තිබුණාම ඒ බ්ලොක්ස් නැති කරන්නට ස්ටෙන්ට් එක දානවා. දැන් මේ කාලේ ස්ටෙන්ට් එක දැම්මහම ඒක ක්‍රියාත්මක කරාම මිනිස්සු ඔය අපේ කාඩියොලොජි යුනිට් එක ඉස්සරහා ගරු කතානායකතුමනේ මාකට් එක වගේ තියුනේ ඔක්කොම බෑග් ගුස්සගෙන ඉන්නවා ස්ටෙන්ට් කම්පැනිස් වල කට්ටිය ඇවිල්ලා. ඒගොල්ලෝ එළියට එනකොටම මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක බලලා ඉල්ලනවා. බලලා ගාන කියනවා. ගාන කිව්වහම මේ මිනිහට ආපහු පප්පු අමාරු වැදෙනවා ගාන ඇහුවාම. ලක්ෂ 2,500යි ලක්ෂ 3,000යි ලක්ෂ 3,500යි එයින් 3ක් දාන්නේ කිව්වොත් එහෙම මිලියනයක් ඉවරයි. අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට මොළ මිනියලයක්. දැන් මම පෙන්වන්නම් සංඛ්‍යාලේඛන වලින් මේකෙත් ඇති වුණ වෙනස. කාඩියක් ස්ටෙන්ට් එක දාන්න එදා කාඩියොලොජි යුනිට් එකේ කාඩියක් ස්ටෙන්ට්ස් දැම්මේ මාසෙකට 50යි 60යි අතර. අද කීයක් දානවද? අද 450යි 500ක් අතර දානවා. මොකද්ද මේකේ වෙනස? මෙදා එදා මේක සල්ලි තියුණ මිනිස්සු 50යි 60යි. මේක මේ කරන්නේ ශල්‍ය කර්මය නිකන් ස්ටෙන්ට් එක. අද 450යි 500ක් අතර කට්ටිය දානවා. මේ 450ක් වැඩි වුණේ කොහමද? ඒ කට්ටියට එදා සිදු වුණේ කුමක්ද? අද කාඩියොලොජිස්ට්ලා සර්වේ එකක් කරා. මේකමයි තව ඖෂධයක් තියෙනවා ලංකාවට ලෝකෙ නිෂ්පාදනය කරා මේ ළඟදි මෑතකදී ටෙනෙක්ට ප්ලේස් කියලා. මේ මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් කියන හાર્ට් ඇටැක් එක හැදුනහම මිනිස්සු මේ යනවා. මේ බෙහෙත ශරීරගත කරොත් එන්නත් කරොත් පැය දෙකක් ඇතුළතදී රෝගියා ගෙනල්ලා රෝහලට ඔහුගේ ජීවිතය ආරක්ෂා වෙනවා මිය යන්නේ නැහැ. දැන් අපි මේ ඖෂධය මං ගෙනල්ලා ඒ හෘද රෝග විශේෂඥවරු කතා කරලා ඒ සමාගම් ගෙනල්ලා කතා කරාම ඒගොල්ලෝ කිව්වා ගාන ඇව්වාම 1,25,000යි. මං කිව්වා ඔය ගණන් කතා කරන්න එපා කෙරෙන්නේ නැහැ. මම 10,000කට වඩා ගන්නවා හරි මිල ගන්න. ඒගොල්ලෝ අඩු කරා 65,000කට. දැන් මේ වර ටෙන්ඩරේදී 55,000කට අඩු කරා. මේ ලංකාවේ තියෙන සියරුම රෝහල් වලට ECD මැෂින් දාගලා මේක අපි දැන් නිකුත් කරලා තියෙනවා. ඉදිරියේදී ග්‍රාමීය රෝහල් වලටත් ලබා දෙනවා. දැන් මේකද මේක නිසා අද සර්වේ එකක් කරලා තියෙනවා මේ ස්ටෙන්ට් නිකන් දීම සහ ටෙනෙක්ට ප්ලේස් ඖෂධය ලබා දීම තුල වෙනදා 6 දෙනෙක් ගෙනාවාම හෘද රෝගින් 5 දෙනෙක් මිය ගියා. අද 6 දෙනෙක් ගෙනාවාම මිය යන්නේ එක්කෙනයි. කියන්නේ හැම 5 දිනාටම 4 දෙනෙක්ගේ ජීවිත බේරෙනවා. දැන් මේක තමයි තියෙන වார்த்தාව. දැන් අද අක්ෂිකාච මං ඇහුවා කොච්චරක් ඕනද අවුරුද්දකට? 89000යි. 89000යි. අද අක්ෂිකාච යනවා 150000ක්. 150000කටත් වඩා කරත හැකි මේ වෛද්‍යවරු ලෑස්ති නම් හතරෙන් පස්සේ වැඩ කරන්නට. තාම මම සාකච්ඡා කරනවා ඔවුන් එක එක හේතු කියනවා. මට ඒ වෛද්‍යවරු එකඟතාවයේ පළ කරනවා නම් හතරේ ඉඳලා තව ආපහු වැඩ කරන්න මම ඔවුන්ට සල්ලිත් ගෙවලා කාර්ය මණ්ඩලයට සල්ලි ගෙවලා අක්ෂිකාචක් දෙන්න ලෑස්ති. මොකද මිලියන 1.2ක් මිනිස්සු අඳ වෙනවා අවුරුද්දකට මේ අක්ෂිකාච නොදුන්නොත්. එතකොට මෙතෙක් කල් අක්ෂිකාච නොලැබුණු හැම මිනිහම මොකද උනේ? අන්ධභාවයට පත් වුණා. ඒක තමයි මේ සංඛ්‍යාලේඛනේ, වෙන මොකක්වත් නෙවෙයි. අද ඒ අන්ධභාවය අද අඩුවේගෙන යනවා. ඒකෙන්ද තමයි මේ ලෝක සංවිධානය, දැන්ට ලෝක බැංකුව, යුනිසෙෆ් ආයතනය මේ ඔක්කොම කියන්නේ. මම පස්සේ ඒගොල්ලෝ මේ පිළිබඳව කරන වාර්තා මම ඉදිරිපත් කරන්නම්. එතකොට අද බලන්න මේ පිළිබඳව බ්‍රිතාන්‍ය අපේ ડોક્ટર නලින් ජයතිසන්න බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් එක. ඒකේ මේ සැරේ කතරු වාක්‍ය මේ තියෙන්නේ මාර්තු මාසේ 2018 මාර්තු මාසේ BMJ එකේ එඩිටෝරියල් එකේ. මොකද්ද මේ පිළිබඳව කියන්නේ ඒගොල්ලෝ? Thus we should applaud the decision of Sri Lanka Ministry of Health taken after the survey to provide cardiac stents to hospitals with PCI facilities and to include troponin testing as a routine examination in state sector hospitals. It is also laudable the recent introduction of state operated ambulance services in some parts of Sri Lanka which could lead to the reduction of the total ischemic time with further reduction of STEMI in hospital mortality. මේ බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් එක අද ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කරන දෙයක. දැන් මේ වගේම අපි අද රාජ්‍ය ඖෂධ සංස්ථාවේ අදත් මම දැක්ක කෝප් වාර්තාවක් තියෙනවා කෝටි 7ක ඖෂධ කල්ලිකුත් උනායි කියලා. ඔබතුමාට
ඕඩර් ප්ලීස් ඔනරබල් මිස් මේ අවස්ථාවේ ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාසනට පැමිණුණේ ඇත.
ගරු සභාපතිතුමනි, ඖෂධ හිඟයක් නැතුව රෝහලට ලබා දීමේ වැඩපිළිවෙල ගෙන යන වෙලාවේදී මම මේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට කතා කරලා කිව්වා ඖෂධ හිඟයි රෝහල්වල 2014 දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට කල්ලිකුත් වූ ඖෂධවල ප්‍රමාණය කීයද කියලා. කීයද ප්‍රමාණය මට ගණනය කරලා දුන්නා රුපියල් මිලියන 350ක ඖෂධ කල්ලක්යොත් වෙනව අවුරුද්දකට. දැන් මේක අඩු වෙලා තියෙනවා අරිකානේ මිලියන 70කට. එයින් පහෙන් එකකට. ඒක මං කියන්නේ නැහැ මිලියන 70 පොඩි ගාණක් කියලා. නමුත් මම දැන් අද උදේ මේක දැකලා මම ඇහුවා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ. එතුමා කිව්වේ අපිට හදිසි ඖෂධ. අද කිසිම හිඟයක් නැතුව අපි ඖෂධ බෙදා හරිනවා මුළු රෝහල් වලට. ඒ සඳහා සමාලයට අපි ලෝකල් පර්චේස් ගන්නවා. ලෝකල් පර්චේස් ගැනීමේදී අපිට අවුරුදු දෙකේ කල්ලිකුත්වීමේ සහතිකය ගන්න බැරි වෙනවා. මොකද වෙළඳ පොලේ තමයි ඒගොල්ලෝ ලංකාවට ගෙනාපු තොග වලින් තමයි දෙන්නේ. නමුත් ඒක එක කොන්දේසියක් තියෙනවා. ඒවා අවුරුදු දෙකකට කලින් කල්ලිකුත් වෙලා ඉතුරු වුණොත් ඒ සඳහා ඔවුන් නැවත ඖෂධ අපිට ලබා දෙනවා. එතකොට ඒ කෑල්ල නැතුව තමයි කෝප් වාර්තාව එන්නේ. මං ඇහුවා ඒ මොකද ඔයගොල්ලෝ සඳහන් කරේ නැද්ද? නෑ, මේ අප්‍රේල් මාසේ දිනයක් දීලා තියෙනවා කෝප් එකෙන් දීලා තියෙනවා දිනයක් අප්‍රේල් මාසේ මේ කරුණු සඳහා කරුණු දක්වන්න. එදාට අපි කරුණු දක්වනවා කොච්චරක් ලෝකල් පර්චේස් වලින් ආපහු අපි නැවත මිල අපිට ලබලා දීලා තියෙනවාද. හැම ලෝකල් පර්චේස් එකේම යම් කිසි ඖෂධයක් කල්ලිකුත් වුණොත් ඒ පීරියඩ් එකට පෙර ඒ ඔවුන් බැඳී ඉන්නවා, ගිවිසුම් ගත වෙලා ඉන්නවා. ඒගොල්ලෝ නැවත ඒ ඖෂධ ප්‍රමාණය යන්නේ. එතකොට මේ මිලියන 70 කියන එක ඒ හා සමානම නැහැ. එතකොට අනිත් එක අද රාජ්‍ය ඖෂධ සංස්ථාව මේක නිර්මාණය කරේ අපේ මහාචාර්ය බිබිල මැතිතුමා. මේ රටට ඖෂධ ගේන්න. අද ඒකේ தত্ত্বය මොකක්ද? එදා තියුණ தত্ত্বය අනුව. අද ඒව පත්තරවල නැහැ. අද මේව හරිය පත්තරවල දාන්නේ නැහැ. මේකේ මිලියන 70ක විතරයි තියෙන්නේ. මෙන්න මේකේ තියෙන්නේ ආදායම කීයද? ලාභය කීයද? ලාභය තියෙනවා 2014 ලාභය තිබුණේ මිලියන 742යි. දෙදස් පාලුව අපි භාරගත්තට පස්සේ අවුරුද්ධය අන්තිම වෙනකොට ලාභේ වැඩි වුණා එක්දාත් දෙසිය තිහකට මිලියන. දෙදස් දාසේ ලාබේ වැඩි වුණා රුපියල් මිලියන එක්දස් නවසය හතලියකට. ඒ අනුව තමයි මං ඔවුන්ගේ පඩි වැඩි කරා මම ඉල්ලුවේ 70%කින් පඩි වැඩි කරන්න කියලා අන්තිමට බාණ්ඩාගාරය එකඟ වෙලා 50%කට වැඩි මුදලකින් පඩි ඒගොල්ලන්ගේ පඩිසා දීමනා ඔක්කො පඩි මූලික වැටුප වැඩි කරා 50%කින්. මේක තමයි වැඩිම මුදල් වැඩිවීමක් කරලා තියෙන්නේ. දැන් මම ඖෂධ මිල අඩු කරපු වෙලාවේ එක පුවත්පතකවත් ඒක හෙඩ්ලයින් නැහැ. එක පුවත්පතක්වත් වාර්තා කරේ නැහැ. සමහරු මුල් පිටේ දැම්මා සමහරු දෙවෙනි පිටේ දැම්මා. නමුත් 100%කින් මිල වැඩි වුණයි කිව්වාම රුපියල් 3 පැනඩෝල් එක රුපියල් 1.30කට බෑලා 1.70කින් අඩු වෙනකොට ඒක හෙඩ්ලයින් නැහැ. 1.30 පෙත්ත 1.37 වෙලා 7.7කින් වැඩි වෙනකොට ඒක හෙඩ්ලයින්. ඒක හෙඩ්ලයින්. මෙන්න අපේ මාධ්‍ය. මෙවැනිම මාධ්‍යවේදියෙක් මට හැමදාම උදේ අද උදේත් දෝෂාරෝපණය කරලා තියෙනවා මොකද්ද අපි ලෝන්ඩ්‍රි පද්ධතියක් ගේනවයි කියලා. මේ මුකුත් දන්නේ නැතුව ඔය කියවන කවුරු හරි. එතකොට මම මේ මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාගේ නැන්දම් මගේ මරණයට ගියාම මට එතෙන්දී හම්බුණා හෙදියක් රෝහලේ. ඒ හෙදිය ඔහුටම කියලා මගේ ගාවට ඇවිල්ලා කතා කරා. කතා කරලා මට ඉඳන් කිව්වා සර් මේ ඔටෝමේටඩ් ලෝන්ඩ්‍රි මේ ස්වයංක්‍රීය ලෝන්ඩ්‍රි පද්ධතිය ගේන එක හරි හොඳයි. මොකද අපිට ලෝන්ඩ්‍රි අපුලලා ගෙනාපු නෙට් එකේ තිබුණ හිටිය මාළුවෙක් වේලියා. එසර ඒගොල්ලෝ ගෙනලා අහලා තියෙනවා මේ කට්ටියගෙන් කොහෙද හොදන්නේ ඇලේ හොදන්නේ. මේ ඇලේ හොදන එක තමයි සම්පූර්ණ ඩිස්ඉන්ෆෙක්ටඩ් සම්පූර්ණ ජීවාණු හරණය කරපු ඇඳුම් ටිකක් තමුන්නාසලට හම්බ වෙනවා රෝහලට. මේවට විරුද්ධව තියෙන මාධ්‍යවේදියා රෝහලට ගියාමත් ඒ ඇඳ ඇතිරිල්ල තමයි මේක කරන්න දුන්නොත් කරන්නේ. අද එතකොට තමුන්නාසල දන්නවා මේකේ හුඟක් කොළඹ මහා ඉස්පිරිතාලේ ඇරෙන්න. අනිත් බොහෝ රෝහල් වල මේ රෙදි හොදන්නේ බේරේ වැවේ. එතකොට තමුන්නාසල දන්නවා බේරේ වැවේ තත්ත්වය මොකද්ද කියලා. එතකොට බේරේ වැවේ හොදන එකට නැතුව ජීවාණු හරණය කළ මේ අනිත් දියුණු රටේ දියුණු ලෝකේ දේවල් මේ දෙන්න හදන්නේ. එතකොට මේ මොනවත් දන්නේ නැතුව කියනවා මෙහෙ කට්ටිය උපවාස කරනවලු. හරි පුදුම කතාවක් ඉතින්. එතන ඉන්න සියලුම සේවකෙන්ට මම පොරොන්දු වුණා ඒ සියලුම සේවකෙන්ගේ රස්සාවට ගන්න මෙතන. හැබැයි මුදලාලිලා කොන්ත්‍රාත්කාරෝ කීප දෙනෙක් වෙනුවෙන් මකට කතා කරන්න බෑ සෞඛ්‍ය. සෞඛ්‍ය සියලුම බෙඩ්ෂීට් එක කොට කවර මේවා ඔක්කොම මේවා ස්වයංක්‍රීයව හේදිලා ජීවාණු හරණය වෙලා ටිෂු බෑග් වල වැටිලා සීල් වෙලා ඉස්පිරිතාලට එන්නේ. එතකොට කිසිම විසබීජයක් නැහැ රෝහල්ට ඇතුල් වෙන්නේ. ශල්‍යගාරයට ඇතුළු වෙන්නේ. රෝහල්ට ඇතුළු වුණත් කමක් නැහැ ශල්‍යගාරය. දැන් මට වහන්න උන අලුතෙන්ම හදපු එපිලෙප්සි යුනිට් එකේ තියටර් එක මොකද? මයික්‍රෝ බයොලොජිස්ට් ඇවිල්ලා කිව්වා මේක විසබීජ තියෙනවා. වැව්වා වහාම. කාඩියොලොජි එකේ තියටර් එක විසබීජ තියෙනවා. වැව්වා. වාල හදනවා දැන්. හදනකොට බනිනවා ඒක වහලයි කියලා. වහන්න නැතුව මට එතන මිනිසුන් හෘද රෝගේ මේ ඕපන් කළා හાર્ට් සර්ජරි කරාට පස්සේ ඒ මිනිහට විසබීජයක් හින්දා මැරෙන්නද කියන්නේ? වෛද්‍ය විද්‍යාව පිළිබඳ කිසිම අවබෝධයක් නැතුව මේ වෛද්‍ය විද්‍යාවේ ශාස්ත්‍ර ගැන කතා කරනවා එක එක්කෙනා මාධ්‍ය හරහා. නොදන්න හැම එක්කෙනාම. මෙතනයි සිදුවෙලා තියෙන්නේ. එතකොට මේක ජීවාණු වර්ණය කියන එක ඉතාමත් වැදගත්. අපේ ඩොක්ටර් නලින්ද ජයතිස්ස මහත්තයා පිළිගන්නවා ඇති 100%ක් වෛද්‍යවරයෙක් විදියට දේශපාලඥයෙක් විදියට නෙවෙයි වෛද්‍යවරයෙක් විදියට එතුමා ඉගෙන ගත්ත වෛද්‍ය ශාස්ත්‍රයේ එතුමත් මයික්‍රෝ බයෝලොජි කරා මමත් මයික්‍රෝ බයෝලොජි කරා එතුමත් පැරසිටෝලොජි කරා මමත් පැරසිටෝලොජි කරා ඔය දෙකේම අපිට උගන්නපු ඒවා. එතකොට මේවා කරන්න හදනකොට අපි ඉගෙන ගත්ත දේවල් මේ නොයෙකුත් ඒවා ලියනවා. දැන් ඒ මාධ්‍යවේදියාම මීට ඉස්සෙල්ලා කිව්වා නොයෙකුත් ඒවට විවේචනය කරන්න. මොකද රාජපක්ෂලට විරුද්ධව මම ඉන්නේ හින්දා. ඒකයි මට තියෙන නුසුසුදුකම වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් එතකොට දිගටම ගැව්වා. ඔහුගේ පියාටත් එන්න වුණා කාඩියොලොජි යුනිට් එකට. සෙන් තුනක් දාන්න වුණා. එතකොට කාඩියොලොජි එකේ ඉන්න ડોක්ටර් ගෝඨාභය රණසිංහ. එයා දන්නේ නැහැ මේ කතා මොනවාක්වත්. ඔහු කන්සල්ටන්ට් කාඩියොලොජිස්ට්. එයා මේ මාධ්‍යවේදියාට කියලා තියෙනවා ඔයා දන්නවද? ඔයාගේ තාත්තට තුනක් දාන්න තියෙනවා ස්ටෙන්ස්. එතකොට එයා කලබල වුණා. කොච්චරක් යනවදද? 7-5ක්වත් නැහැ අපේ ඇමතිතුමා නිසා. මේ සියල්ලම නිකන් හම්බ වෙනවා යාට. ඒ විතරක් නෙවෙයි මේ දාන ඇල්කොන් කියන ස්ටෙන්ට් එක තමයි හෙට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාට හෙට බ්ලොක්ස් ආවොත් ඇමරිකාවේ හොස්පිටල් එකේ දාන්නේ මේ ඇමරිකන් ඇල්කොන් ස්ටෙන්ට් එකමයි. මොකද මේ ඇමතිවරයා කියලා තියෙනවා දුප්පත්ය කියලා ඇඟට බද්ධ කරන කිසිම දෙයක් දෙවනි පන්තියව දාන්න එපා කියලා. ඒ නිසා අපි ගේන්නේ ඇල්කොන් සමාගමේ ඇමරිකානු ස්ටෙන්ට් එක අපි ගේන්නේ. අපි ගේන්නේ ඇමරිකානු අක්ෂිකාචය ගෙනහලා දාන්න මිනිස්සුන්ට. සමහරු හිතනවා මේ රජයේ රුවල්ට ආවම බාලබඩු කියලා. මතක තියාගන්න හොඳම බඩු දැන්. හොඳම ඒවා. පුද්ගලිකංශයට වඩා මම සාතික කරනවා මේවයි හොඳයි කියලා. මතක තියාගන්න. අපි ගෙනාව ඩිජිටල් MRI යන්ත්‍රය මෙහාට කොළඹ මහ රෝහලට දීලා තියෙනවා. මං අහනවා ලංකාවේ කිසිම පුද්ගලික රෝහලක එවැනි යන්ත්‍රයක් තියෙනවද? ගිහලා බලන්න යාපනයට දුන්නා 3D එකෝ මේවෙක. මම අසනීප වෙලා එනකන් ඒ කාඩියොලොජිස්ට් හිටියා මගේ අතින්ම ඒක විවෘත කරන්න කියලා. ඒක හදන්නේ මෙහෙ නෙවෙයි. අඩුපාඩුවක් වුණොත් ඒක හදන්නේ නෙදර්ලන්ඩ්ස් වල ෆිලිප්ස් වලින්. ඒ වෛද්‍යවරයා මට කිව්වා සර් මේක ඔක්කොම මේවා කරන්නේ මේන්ටෙනන්ස් කරන්නේ නෙදර්ලන්ඩ්ස් වලින්. මෙතන වැරද්දක් වුණ හැටිය තප්පරෙන් එහෙ ඉඳලා ඒ සර්කිට්ස් වලින් ඒව හදනවා. මේ තමයි සර් ලෝකේ තියෙන හොඳම එකෝ එක. මේක තමයි මම ලන්ඩන් හොස්පිටල් එකේදී පාවිච්චි කරේක. ඒකයි මම ඔබතුමා එනකම් හිටියේ මෙවැනි යන්ත්‍රයක් අරන් දීම ගැන. මොකද අපි මුදල් බැලුවේ නැහැ. අපි ඉගෙන ගත්තේ මේ වෛද්‍ය ශාස්ත්‍රය. මේකේ අලුත්ම ටෙක්නොලොජි අපි දෙන්න ඕනේ ලංකාවට. ඒව සඳහා තමයි මේ මුදල් වියදම් කරන්නේ. ඒකට තමයි රුපියල් බිලියන 400ක් 235 කියලා අයවැය ලේගෙන තිබුවට 400ක් විතර අපි වියදම් කළ තියෙනවා මේ අවුරුද්දේ. ගිය අවුරුද්දට. මේවා කළා අපි මිනිස්සුන්ට දෙන්නේ අපේ අහිංසක මිනිස්සුන්ට යුරෝපයේ තියෙන හොඳ ඒ ප්‍රතිකාර ක්‍රම. ඉතින් ඒ නිසා SPC එක මේ විදිහට අපි ලාභ ලබනවා. රාජ්‍ය ඉංජිනේර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඒකේ තියෙන්නේ මොනවද? ඒකේ ඇත්තටම අපි ඒකේ ලාභය අපි ඒකෙත් ලාභය මේ විදිහටම දැන් 2015 ලාභය මිලියන 363යි 2016 වෙනකොට 408යි අපි වැඩි කරගෙන තියෙනවා. මේකේ දත්ත තියෙනවා. එතකොට ආදායම ඒ වගේම 2014 ආදායම මිලියන 200 මේ ප්‍රොෆිට් එක මිලියන 266.48යි 2015 414.5යි 2016 ඔක්තෝබර් වෙනකොට 408.53යි. එතකොට මිලියන 500කට වැඩි වෙනවා දෙසැම්බර් වෙනකොට. එතකොට මේ වගේ අපි ලාභ ලබලා අපි මේ වෙනකොට ඖෂධ නිෂ්පාදනය ආරම්භ කළ තියෙනවා. ගිවිසුම් ගත කළ තියෙනවා සමාගම් 46ක් එක්ක. ඒකෙන් 30 ගාණක් අපි ගිවිසුම් ගත කළ තියෙන්නේ රාජ්‍ය පෞද්ගලික මේ ඒකාබද්ධ වැඩපිළිවෙල. ඒකෙදි අපි දීලා තියෙනවා බයිබැක් ගැරන්ටි එකක් අවුරුදු 15ක් ඒගොල්ලන්ගේ නිෂ්පාදන අපි ගන්නවා රජයට. පුද්ගලිකංශයේ තනියෙන් කරන කටට අපි දීලා තියෙනවා අවුරුදු 10ක බයිබැක් ගැරන්ටි එකක්. ඒගොල්ලන්ගේ ඒවා අපි ගන්නවා අවුරුදු 10ක්. ඒ අනුව 36ක් ඇවිල්ලා තියෙනවා. දැන්ට කර්මාශාලා දෙකක් විවෘත වෙලා නිෂ්පාදනය හදනවා. තුන්වෙනි එක දැන් මේ මාසේ හරි එන මාසේ හරි විවෘත කරනවා. මේ විදිහට එන අවුරුද්ද අන්තිම වෙනකොට 2019 අවසාන වෙනකොට මට පුළුවන් මේ ඖෂධ වලින් 85%ක්වත් 90%ක් ලංකාවේ නිෂ්පාදනය කරන්න. මේක තමයි මහාචාර්ය බිබිලගේ තුන්වෙනි ප්‍රතිපත්තිය. ගරු සභාපතිතුමනි, මම ඔහුගේ ගුරු ගෝලයෙක් විදියට ඔහුගෙන් ඖෂධ වේදේ හදාරපු ශිෂ්‍යෙක් විදියට මමට මගේ කාල පරිච්ඡේදයේදී ඔහුගේ ප්‍රතිපත්ති සියල්ලම මම මේ ආර්ථික ක්‍රමයට උචිත විදියට කරන්න පුළුවන් සෑම දෙයක්ම මම එතුමට ගෞරවයෙන් මං මේක කරනවා. දැන් මේ වගේම මේ ඖෂධවල තියුණ මාෆියාව මට මොනතරම් පෞගිය කාලේ පිළිකා ඖෂධය පිළිබඳව මාධ්‍යවලින් ගැහුවද? මාධ්‍යවලින් ගැහුවද? ටට්ස සුමාප් කියන පිළිකා ඖෂධය පිළිබඳව. අලුතෙන් දෙයක් කරන්නට එනකොට මේ ලංකාවේ තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි පහර දීම. හැම වෙනසකටම විරුද්ධයි. යහපාලනටත් විරුද්ධයි. හැම එකටම විරුද්ධයි. ඒකේ තියෙන වැරදි ටික අල්ලගෙන කෑ ගහනවා. එතකොට මාධ්‍ය කරන්නේ ඒ කෑ ගැහිම තමයි පෙන්වන්නේ. එතකොට මේ ඖෂධය කරනකොට ට්‍රක්ස් සුමාප් කියන ඖෂධය ලංකාවේ රෝහල් වලට ලංකාවේ ටෙන්ඩර් එකට දුන්නේ කීයද? 280,000යි ওই බහුජාතික සමාගම. ওই බහුජාතික බෑ. හැබැයි නම කිව්වොත් තමුන්නාසලා කියයි හරිම රෙස්පෙක්ටඩ් හරි වැදගත් සමාගමක් නේ. එහෙමනේ කියුවේ. ඒ පිළිකා ඖෂධ විශේෂඥයෝ පවා අන්තිමට උඩ වීසෙල හිටියා මේ සිදුවන සිදුවීම බැලුවා. 280,000යි. මම දෙවෙනි සමාගම ගත්තා. මේක තමයි මාෆියාව. එක ඖෂධයයි එක සමාගමයි. ඒ සමාගමට ඕන ගණට විකුණන ආණ්ඩුවට. එතකොට ගණ කීයද? බිලියන 2යි අවුරුද්දකට. අවුරුද්දකට රුපියල් බිලියන 2යි මේ ඖෂධයේ විතරක් ආණ්ඩුව වියදම් කරනවා. එතකොට මේ ඖෂධයට රුපියල් බිලියන 2ක් වියදම් කරාම එතකොට ඒ ඖෂධ ටික දැන්ගන්න ප්‍රමාණය. මොකද දැන් මම එනකොට ඖෂධ පිළිකා රෝගීන්ට තියුණ සීමාවක් 115යි. මං ඇහුවා අපේ නිලධාරින්ගෙන් 115 කියන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ රෝගියාට? කවුරක්වත් නැහැ බිම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මරණය. මරණය. ස්ටෙන්ට් එක සල්ලි නැහැ මරණය. ඇත්ත කතාව. අශිකාජයට සල්ලි නැ අන්ධභාවය. මේක තමයි තියුණේ. හැබැයි නිදා සෞඛ්‍ය සේවය. දැන් තමයි නියම නිදා සෞඛ්‍ය සේවය. ඒක හදනකොට කියනවා මොනවද? සයිටම් එකක් අල්ලගෙන කියනවා මේක පුද්ගලීකරණය කරනවා. මේ පුද්ගලීකරණය කරනවා. වෛද්‍ය විද්‍යාල හතරක් හදනවා. රජ මට තව පොඩ්ඩක් දෙන්න. මට තසුළු වෙලාවක් දෙන්න සභාපති මම ඉවර කරනවා. මම වෛද්‍ය විද්‍යාල හතරක් හදනවා. ඒක කතා කරන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් අල්ලගෙන මේ ඔක්කොම ඒක යටතේ නිර්වචනය කරන්නට හදනවා. ඒකයි මේ ක්‍රමය. දැන් මේ ට්‍රක්සුමා ඖෂධය 280යි. දෙවනි ඖෂධය ආවා. මේක නරකයි, මේක වැරදි. දැන් තව අවුරුදු දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකම ඇඩ්වර්ස් ඉෆෙක්ට් එකක්වත් අද වෙනතුරු වාර්තා කළා නැහැ. එකම වැරද්දක් වාර්තා කළා නැහැ. එතකොට ඒක දැම්මහම අර සමාගම මොකද කරේ? 280,000ට දුන්න ඖෂධය ඒගොල්ලෝ බෑවා. ඒගොල්ලන්ගේ මිල තරඟය සඳහා 160,000කට. එතකොට 115,000 දීලා ගත්තේ වැරදියට. එතකොට ආණ්ඩුව මෙච්චරකල් සල්ලි වියදම් කරේ කාටද? නිදා සෞඛ්‍ය කියලා ජනතාවට දුන්න 160,000. කොම්පැනිකාරයට දුන්න 115,000. ඒකනේ සත්‍ය කතාව. එක ඉන්ජෙක්ෂන් එකට. එතකොට 280,000 කියන්නේ මොනවද? එයාට කියන 115 ඔයාට අයිති. එතකොට මේන් ඉන්ජෙක්ෂන් පහක් ගැහුවාම එයා ඉවරයි. එතනින් පිළිකාව මර්ධනය වුණේ නැති වුණොත් එයා මිය යනවා. ඊට පස්සේ දුන්න පේන් කිලර්ස් විතරයි. වේදනානාශක විතරයි. මේක තමයි සත්‍ය කතාව. එතකොට දෙවනි කොම්පැනි ඇවිල්ලා දුන්න මට මිල 144,000. එතකොට 280,000 එක මං 140,000ට අඩු කරගත්ත. දැන් භාගයයි මට යන වේදම. මේ භාගය වෙලක් 2014 ඖෂධ පිළිකාවලට වියදම් කරේ ආණ්ඩුව මිලියන 1300 ගාණයි. අද මම වියදම් කරනවා 4,00,000 ගාණක්. මේ ආණ්ඩුව වියදම් කරනවා. ඇත්තටම මේ 280,000 160,000ට බැස්ුවේ නැත්තම් 144,000ට මට වියදම් කරන්න වෙනවා මිලියන 9600ක්. මිලියන 9600ක්. 4,500ක් විතර මම බේරගත්තා මේ වැඩෙන්. මේ බලන්න මේ ඖෂධය. ඒ වගේම බිවැකි සුමා ඒක දුන්නේ 65,500 එදා. අද කීයද? 47,400යි. මොකද මේ මිල අඩු වෙන්නේ? අනිත් ඔක්කොම මිල වැඩි වෙනකොට ලෝක වෙනද පොලි. ඩොලර් එකත් වැඩි වෙනවා. එතකොට කොහොමද මේ අඩු වෙන්නේ අද? හිතලා බලන්න. කොහොමද මේක අඩු වෙන්නේ කියලා. එතකොට ලැපටිනිනි 250 mg ටැබ්ලට් එක එදා රුපියල් 960.758යි. අද කීයද? අද 795.75යි. අඩු වෙලා. පෙමෙට්‍රෙක්සෙඩ් ඩයිසෝඩියම් 100 mg ඉන්ජෙක්ෂන් එක එදා කීයද? 35,200යි. අද කීයද? 5,500යි. 27,000කින් අඩු වෙනවා. මොකෝ මේ තරඟය? අද නියම තරඟය තියෙනවා. අද ලියාපදිංචිකල අනිත් ඖෂධ වෙළඳපොළට එන්න දෙනවා. එතන තියුණේ මාෆියාව අපි කඩ කැඩුවා ඒකයි. එතකොට පෙමෙට්‍රෙක්සෙඩ් ඩයිසෝඩියම් 500 mg ඉන්ජෙක්ෂන් එක කීයද තියුණේ? 156,000යි. අද කීයද? 19,750යි. 19,750යි. එතකොට ඇබිරටෙරෝන් ඇසිටේට් මිලිග්‍රෑම් 250 එදා කීයද තියුණේ? 2,416.66යි. අද කීයද? රුපියල් 479යි. දැන් මේකෙන් විශාල ලාභයක් ලැබුවා අපි. 2016 මම 115ට තියුණ සීමාව අයින් කරලා ජීවිත කාලෙම පිළිකා රෝගීන්ට පිළිකා ඖෂධ ලබා දෙන්න, ස්ටෙන්ට් එක ඔක්කොම නිකන් ලබා දෙන්න, අක්ෂිකාච ඔක්කොම නිකන් ලබා දෙන්න. එතකොට රුධිර පරීක්ෂණ සියල්ල නිකන් රෝහලෙන් ලබා දෙන්න පිටට ගෙන යාම තහනම් කරලා මේ ඔක්කොම මුදල් වියදම් කරේ මම 7,000ක් භාණ්ඩාගාරයෙන් ගත්තේ නෑ. 2017 තමයි මම භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලුවේ. හැමදාම මේ මිල අඩු කිරීම කරන්න බෑ මෙච්චර ප්‍රමාණයකින්. ඒකෙන්ද මට සල්ලි දෙන්න කියලා. එතුමා දුන්න ඔක්කොම ඒ මුදල් මේ නාස්තිය වළක්වා ගැනීම නිසා. එතකොට මේ වගේම අද මම එනකොට රුධිර පරීක්ෂණ ජාතික රෝහලට මම ගියා මුල්මතාවේ. ජාතික රෝහලේ මොකද තියුණ තත්ත්වය? ජාතික රෝහල වටේම තියෙනවා මොනවද මේ එක එක පුද්ගලික රෝහල්. ඒ පුද්ගලික රෝහලින් ලේක් කව ගන්නවා. මම පොඩි කාලේ කියවල තියෙනවා බ්‍රෑම් ස්ටෝකගේ පොත ඩ්‍රැකියුලා කියලා. මං අහලා තිබුණේ පොඩි කාලේ ලේ එකතු කරන එකම මිනිස්සයා ලෝකේ ඉන්නේ ඩැකියුලා. නමුත් මම දැක්කා ඒගොල්ලන්ගේ බෝඩ් බඩගාණක් ගහලා තියෙනවා. මෙහෙ කම්පැනි එකත් එකේ. මොනවාද ලේ එකතු කිරීමේ මැදිහත්තර? දැන් ගිහිල්ලා බලන්න තියෙනවද කියලා ඒවා? නෑ. මං කිව්වා මේ මොන රජ්‍යාවක්ද මං අවුරුදු 15ක් මම මෙතන වැඩ කරේ. දිගටම. ෘතුසමති නායකෙක් විදියට. මොකද්ද මේ ලැජ්ජ නැති වැඩේ? මේ තරම් විශාල රසායනාගාරයක් ලංකාවේ වෙන කොහෙවත් තියෙනවද? පුද්ගලිකරෝ වල තියා කොහෙවත් නෑ. මම S2කින් දැක්ක බොහෝ වෙලාවට සතියකට හතර පහ සැරයක් මං ගිය රසායනාගාරය. මගේ මිත්‍රයින්ග වැඩක් කරගන්න අරවට මෙයාට ගිය තැන වැඩ කරන කාලේ. අද 21 වෙනි ශතවර්ෂය. මම ඇමතිවරයලා යනකොට. එතකොට මං ඇව්වාම කිව්වා ඒගොල්ලෝ අපිට මීට වඩා කරන්න බෑ සර්. අපිට එහෙමනම් මේ මොකද ඔටෝ ඇනලයිස කියන යන්ත්‍රය ආරම්භ වෙනවා. මේක නවීනතම යන්ත්‍රය. මං ඇහුවා ගාන කීයද 150යි මම මාසිකින් දුන්නා. දීලා මං තහනම් කරා ජාතික රෝහලේ රුධිර පරීක්ෂණ ඉවතර ගෙනියාම. 2016ක් මිලියන 2016ක් මං 2016 අවුරුද්දට පාවිච්චි කළා. මං යව්වා සියලුම රෝහල් වලට ඒ යන්ත්‍ර. ඒ යන්ත්‍ර පාවිච්චි කළා මං එදා ගිය සතියේ සෙනසුරාදා ගියේ හලාවත රෝහලෙත් ඒ තරම් විශාල යන්ත්‍රයක් මම විවෘත කළා ආවා. ඒ ඔටෝ ඇනලයිසර්ස් දැන් හැමතැනම තියෙනවා, හැමතැනම තහනම් කරලා. එතකොට මේ වගේම අපි දැන් ඉදිරියට හදනවා මේ ඖෂධවල ගුණාත්මක භාවය. අපිට තාම වෙළඳ නාමයෙන් අපි කරන්නේ. ඔන්න මහාචාර්ය බිබිල මහත්මයාගේ අනිත් ප්‍රතිපත්තිය. වෙළඳ නාමයෙන් ඖෂධ ගන්න මේව කරන්න බෑ. අදත් රජයේ වෛද්‍යවරු විශේෂඥවරු අපේ සියලු නීතිවලට හොරෙන් මේ ඖෂධයේ බ්‍රෑන්ඩ් නේම් එක ලියලා රෝහල් ඉලති ඒව ලියලා දෙනවා එළියෙන් ගන්න කියලා. මම දන්නවා ඒකට හේතු මොනවද කියලා. පැහැදිලිව. ඒ හොරෙන්. නමුත් ඒක තමයි සම්පූර්ණ තත්ත්වය දා තිබුණේ. එදා මම දන්නවා පිළිකා ඖෂධ කට්ටියගේ අද ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා මේ පුංචි ලංකාවේ හොරකමක් කරොත් කියනවනේ. ඈ හවසට දෙකක් දානකොට තුන්වෙනි එක දානකොට කියන්නේ පගාව දුන්න හැටි. පගාව දෙන්න ගිය හැටි. මේක තමයි ලංකාව. මේකනේ දිවයිනක්නේ, දූපතක්නේ. මේ දූපතේ කට්ටිය හවසට ඩ්‍රින්ක් දානකොට කතා කරනවා අර ඇමති මෙහෙම ගැහුවා, මේ ඇමති මෙහෙම කිව්වා. ඒව තමයි රෑට හවසට රෑට බයිට් එකට තියෙන්නේ ඕවා. අපි දන්නවනේ. ඉතින් එතකොට මේකේ කියනවා මේක තමයි தත්ත්වය, යථා தත්ත්වය. මේක දූපතක්. මේක ඉන්දියාව නෙවෙයිනේ. මේක මහා බ්‍රිතාන්‍ය නෙවෙයිනේ. මේක ලංකාවේ. එතකොට අද ඒගොල්ලන්ගේ මෙඩිකල් රෙප්ස් ලැබිලා මට කියනවා ඒ සල්ලි දුන්න හැටි. පිළිකා ඖෂධේර ලොකු කට්ටියට 100,000යි නැත්නම් දෙවනි පෙළේ කට්ටියට දුණා 50,000යි. ආශිකාදයට 15,000යි. මේව තමයි කියන්නේ. හැමෝම නෙවෙයි. ඉතා සුළු පිරිසක්. ඒගොල්ලෝ තමයි විශාල වශයෙන් කැළඹුණේ මේ පද්ධතියන් වෙනස් කරනකොට. එතකොට ඒ වගේම දැන් ඉදිරියට මම ගේනවා අන්තිමට තව අවුරුද්දක් අමාරක් යනකොට මේ ඖෂධ නමින්ම විතරයි ජෙනරික් නේම් එක. අද එංගලන්තේ මේවට කතා කරන්න බෑ විවෘතාර්ථිකය කියලා. එංගලන්තේ විවෘතාර්ථිකයේ තියෙන රටේ 80%ක් අද බෙහෙත් ලියන්නේ ජෙනරික් නේම් එකෙන්. විවෘතාර්ථිකයේ දේවස්ථානය ඇමරිකාව. ඇමරිකාවේ 85%ක් ලියන්නේ ජෙනරික් නේම් එකෙන්. එහෙනම් මේ පුංචි රටට බොරු ආර්ථික කතා කරන්න එපා. කවුරුවක්වත් මේකේ ජෙනරික් නේම් එක ලියන්න ඕනේ. ඒකට ඕනේ අපිට තත්ත්ව රසායනාගාරය. මට කියන්න බෑ මේ වෛද්‍යවරයා කියනකොට මේ බෙහෙත හොඳයි මේක නරකයි කියනකොට මම නෑ මේක හොඳයි කියලා කියන්න මට හරියට විද්‍යාත්මක දත්තයක් ගන්න මට තැනක් නෑ අද ලංකාවේ. ඒකින්ද තමයි මම චීනයට පළවෙනියෙන්ම ජනාධිපතිතුමත් එක්ක ගිය වෙලාවේ චීන මුදල් ඇමතිවරයාත් එක්ක කතා කරලා ගත්තේ තත්ත්ව රසායනාගාරේ. ඒ ක්වොලිටි ලැබ් එක ආවට පස්සේ අන්න මට කියතහැකි නෑ ඔයා කියන එක නෙමෙයි මේක තමයි හරිම ක්වොලිටි එක කියලා. ඒ ඇනලිසිස් එක කරන්නට ඒ පාසුකම එතනට එනවා. ඒ වගේම හෙට දවසේ මම දැන් ඔක්කොම ඉවරයි KPMG ආයතනයේ ජාත්‍යන්තර ආයතනයත් එක්ක සියලුම පුද්ගලික රෝහල්වල මිල පාලනය කරනවා. මම හැමෝටම දන්නලා තියෙන්නේ සෞඛ්‍ය කියන්නේ ව්‍යාපාරයක්ම නෙවෙයි. සල්ලි හම්බ කරන්න පුළුවන් මේක සේවාවක්. හැමෝම හිතාදා ගන්නට ඕනේ. කරන්න දෙයක් නැහැ කොච්චර ලාභද පාඩුද කියලා. ඖෂධ සමාගම් වහනවායි කිව්වා. එක බහුජාතික සමාගමක් කිව්වා ඒක වහනවා. මොකද ඒගොල්ලන්ගේ නිෂ්පාදන මිලට වඩා අඩුයි මම නියම කළ තියෙන මිල. බොරු. මම එක ප්‍රකාශයයි කරේ ඔබලාගේ නියමිත මිල එලිදරව් කිරීම සදාචාරාත්මක නොව. නමුත් ඔබලා මට අභියෝග කරන්නේ නම් මම හෙට දිනේ ඔබලාගේ ඖෂධයේ නිෂ්පාදන මිල එලිදරව් කරන්නට සිදු වෙනවා කිව්වා. එදාම හවස මට කිව්වා හෙට දවසේ පත්තර තුනේම භාෂා තුනේම දැන්නින් දාලා හෙට ඉඳලා ඇමතිතුමා අපි ඔයාගේ ප්‍රති ඔයාගේ ඖෂධ මිල අපි ක්‍රියාත්මක කරනවා කියලා. එච්චරයි කතාව. ඒගොල්ලන්ට තේරෙන භාෂාව. තව සමාගම් තුනක් නැවැත්තුවා. ලංකාවේ තියෙන ප්‍රසිද්ධම තමුන්නාන්සලා අපි ගන්න බෙහෙත. මම ගන්න බෙහෙතත් එක්ක මගේ ප්‍රෙෂර් එකට. ඒ ඔක්කොම ඒ ප්‍රධානම තුන නැවැත්තුවා. ඒගොල්ලෝ හිතුවේ හිඟේ ඇති කරන්න. ওই හිඟේ මහාචාර්ය බිබිලට ඇති කරා. මම මේකට ලෑස්ති වෙලා හිටියේ. මම මේක කරේ මම දන්නවා සමාහලට මට gedera යන්න වෙයි. මොකද මෙතන ඉන්න ඔක්කොම කට්ටිය කෑ ගන්න එදාට ඖෂධ හිඟයි කියලා. ගෙනාවු ප්‍රතිපත්තිය නෙවෙයි. මම ලෑස්ති වෙලා ආවේ. මම දැනගත්තා මම මේක නොකරොත් තව සෑහෙන කාලෙට ඉවරයි. 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 එතකොට මේක තමයි අභියෝගය. ඒගොල්ලෝ නැවැත්තුව නැවැත්තුව හැටියේ මම රාජ්‍ය ඖෂධ සංස්ථාවට කිව්වා ඔයගොල්ලන් හදලා තියෙන්නේ මේකට මහාචාර්ය බිබිලේ. ඔයගොල්ලෝ වහා මේ සමාගම් තුනටම නිෂ්පාදන සමාගම් තුනට දන්වන්න. අපි තමයි දැන්ට ලංකාවේ ඉන්න ලොකුම සමාගම. අපිට තියෙන මුදල් කාටවත් නැහැ. මෙන්න අපේ ශක්තිය දාලා බයෝඩට් එක දාලා යවන්න යවලා ඉල්ලන්න ඒජන්සි තුනම. ඉල්ලුවා ඒජන්සි තුනම. එයි ඊමේල් එක එහාට ගියා විතරයි දෙවනි දවසේ මට කතා කරලා කිව්වේ සමාගම් තුනම සති දෙකක් දෙන්න සියලුම ඖෂධ ලංකාවේ වෙනද බෝලට දානවා කිව්වා. දැම්මා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම කතා බොරු. දුන්කොළ සමාගම වහනවායි කිව්වා. 90% බැදු ගැව්වාම ලෝකේ කොහෙවත් මෙහෙම බද්දක් ගහලා නැහැ කිව්වා. ඔව් මං කිව්වා හරි. ලෝකේ නොකරපු ඒවා කොහේ රටේ හරි පළවෙනිින් කරන්න එපැයි. ඊට පස්සේ ලෝකේ අනිත් රටවල් කියන්නේ අර රටේ වගේ මමත් කරයි කියලා. 90% ගැව්වාම සභාපතිවරයා ආව ලංකාවට මෙහාට දුවගෙන. අගමැතිතුමත් එක්ක හම්බුණා. අගමැතිතුමා කිව්වා මං සෞඛ්‍ය අමාත්‍යතුමාගේ වැඩට අත ගහන්න ගිහිල්ලා කතා කරන්න. මම ඇවිල්ලා එයා ඔක්කොම විස්තර කරා. මං බොහොම සාවධානව එයාට පාදලා දුන්නා. එතකොට එයා කතා කරා මේ සමාගමේ තවත් යුරෝපීය ජාතිකයෙකුට මයිකල් කියලා. කතා කරලා කිව්වා මං අහපු ප්‍රශ්න වලට එයා කිව්වා I'll come back to you again කියලා. අද වෙනතුරු කම්බෑක් ආවේ නැහැ. 90% ක්‍රියාත්මකයි. මෙහෙමයි මේ පද්ධති සිදුවෙන්නේ. මේ ඖෂධ මිල පාලනය කරාම යුරෝපා සංගමේ සියලුම තානාපතිවරු ආවා. අගමැතිතුමාට කතා කරලා අගමැතිතුමා ගියා මෙහෙ ආවා. ඇවිල්ලා සියලුම කට්ටියට අපි පාදලා දුන්නා. අපි එකට ගත්තේ දත්ත IMS කියන ඉන්ටර්නැෂනල් මාකටිං සර්විස් කියන දත්ත. අපි වැරදි විදියට නොසන්ඩාල විදියට අපි මේක කළා නෑ. අපි බොහොම විද්‍යාත්මකව. IMS දත්තය ඉතාමත්ම නිවැරදි කියලා මට IHP එක Institute of Health Policies මට ප්‍රශංසා කරලා ඇව්වා ඒ දත්ත පාවිච්චි කිරීම ගැන. මෙතෙක්කල් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කිව්වා මෙතෙක්කල් කරේ නෑ. ඔබතුමා මේ කිරීම ගැන මම අපි ප්‍රශංසා කරනවා කියලා. මොකද IMS දත්ත 80%ක් නිවැරදි. හැබැයි මට ලෝකේ කොහෙවත් නෑ 81%ක් නිවැරදි දත්තයක් තිබෙන සමාගමක්. ඒක ඉඳ තමයි මම IMS ගත්තේ. අරගෙන කිව්වා එකක්වත් තවම වැරදිලා නෑ. ඒ වගේම අපි KPMG ආයතනයට බාර දුන්නා ජාත්‍යන්තර සමාගම. නැත්තම් මෙහෙ අයියලා කියනවා මේව වැරදි අරව වැරදි කියලා. ඒව කළා දැන් මම පුද්ගලික රෝහල් සංගමය ගෙනල්ලා කතා කරා. කතා කරලා කිව්වා මෙන්න ඔයගොල්ලන්ගේ සංගමේ. මෙන්න ශල්‍යකර්මයට ගාන. අපි ශල්‍යකර්ම 50ක් විතර. වැඩියෙන්ම මිනිසුන්ට සහභාගී වෙන අත්‍යවශ්‍ය ඖෂධ වගේ අත්‍යවශ්‍ය ප්‍රතිකාර ක්‍රම 50ක් අපි සීමා කළා තව ඉදිරි දිනවලදී ගැසට් කරනවා. දැන් තියෙන ප්‍රශ්නේ ඒගොල්ලන්ට. ඒතොර වෛද්‍යවරයාගේ ගාන මේකට දානවද ඇත්ත? ඒකත් සාධාරණ කතාවක්. වෛද්‍යවරු විශාල ගණන් දානවා. එතකොට මේ මිනිස්සු මේ වෙනවා. මං කියවා ඒක ඉවරයි ඉවරයි. මේ ගරු සභාපතිතුමනේ මේක ඉවර කරපු හැටිය මේකට මම නලින්ද ජයතිස්ස මැතිතුමාගෙන තිල්ලනවා. මාත් එක්ක සම්බන්ධ වෙලා. හරිද? මාත් එක්ක සම්බන්ධ වෙලා ඔබතුමා හරි මේ වෛද්‍යවරුන්ටත් ඉල්ලීමක් කරන්න. මේක දේශපාලන පක්ෂවල නෙමෙයි. අපි හැමෝම හෙට දවසේ අමාරු වෙලා මේ ප්‍රතිකාරයකට යනවා. අපි කාටවත් කියන්න බෑ අපි වෙන අපිට කාටවත් හැදෙන්නේ ලෙඩ හැදෙන්නේ නැහැ කියලා. අර මට දොස් කියවපු ඒ මාධ්‍ය විදියටත් යන්න වුණා. එයාට මේක කිව්වාම කියලා තියෙනවා අනේ අපි දන්නේ නැහැනේ කියලා. ඊට පස්සේ මට කියනවා තයක ඇවිල්ලා සාකච්ඡාවක් කරන්නකෝ කියලා. ඉතින් මෙහෙම තමයි මේ බය යන්නේ. නොදන්නාකම. ඊට පස්සේ මේ නිසා අද බලන්න අද මේ අනුව අද ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට විශාල ප්‍රශංසාවක් කරනවා. දැන් මම එක පෙන්නුවා. මට මේ විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහත්මයා මේ ඊමේල් එක එවුවා දවස් 3කට ඉස්සෙල්ලා. එතුමා මගේ අමාත්‍යාංශ නිලධාරීන් කළ යුතු වැඩේ තමයි එතුමා එවුවා මේකේ මේ තියෙන ජාත්‍යන්තරව තියෙන පිළිගැනීම රටට. මම ඒක ඉවර කළා සභාපතිතුමනි අවසන් කරන කතාව. ඒකේ එතුමා කියනවා යුනිසෙෆ් සහ ලෝක බැංකුව මෑතකදී නිකුත් කරන ලද වාර්තා දෙකකින්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ප්‍රශංසාත්මක අගයීමකට ලක් කර ඇත. මෙන්න මෙහෙමයි එක අගේමියට ලක් කරලා තියෙන්නේ. සෑම දරුවෙක්ම ජීවත් වෙමු. Every child alive. මෑයින් පසුගිය සතියේ එළිදැක්කු UNICEF වාර්තාවේ අඩු මධ්‍යම ආදායම් රටවල් 52ක් අතරින් හොඳම නවජන්ම මරණ අනුපාතය වාර්තා කරමින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ පසුවේ. ශ්‍රී ලංකාවේ නවජන්ම මරණ අනුපාතයේ සජීවී දරූපත් 1000කට 5.3ක් වන විට. එම මරණ අනුපාතයේ දුර්වලම රටවන පකිස්තානයේ 145.6කි. ඉන්දියාවේ 125.4කි. බංග්ලාදේශයේ 121කි. එතකොට ශ්‍රී ලංකාවේ නවජන්ම මරණ අනුපාතයේ තායිලන්තයේ තුර්කිය බ්‍රසීලිය වැනි බොහෝ ඉහළ මධ්‍යම ආදායම් රටවල් වලටද වඩා උසස් මට්ටමක පවතී. එය සෞදි අරාබිය චිලි වැනි ඉහළ ආදායම් රටවල්වලට වඩා උසස්ය. ඇමරිකාව කුවේට් වැනි ඉහළ ආදායම් රටවල් පවා නවජන්ම මර්ග මරණ අතින් ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින්නේ ඉතා ස්වල්ප මට්ටමකිනි. එය ලෙස එම වාර්තාවේ පෙරවදනේම ශ්‍රී ලංකාව ගැන සුවිශේෂ සඳහන් තබා ඇත. රටක ආදායම් මට්ටම පමණක්ම අලුත උපදින දරුවන්ගේ ජීවත්වීම තීරණය නොකරන බව එහි දැක්වේ. ඊට පස්සේ එතුමා කියනවා මේ පිළිබඳව ගාඩියන් එකේ තිබුණ වාර්තාව. සති කිහිපයකට පෙර ද ගාඩියන් පුවත්පත ශ්‍රී ලංකාවේ තත්ත්වය ඇමරිකාව සමග සංසන්දනය කිරීම උපුටා දක්වමින් ඇමරිකානු සෞඛ්‍ය පද්ධතිය විවේචනය කළ තියෙනවා. ඒ ආටිකල් එකේ තියෙන්නේ ඇමරිකාවට දොස් කියලා තියෙනවා මේ වගේ රටක් කුඩා රටක්කට පුළුවන් නම් මේ තරම් දියුණු කරන්න සෞඛ්‍ය ඇයි ඔයගොල්ලන්ට බැරි කියලා. ඒ වගේම තියෙනවා ලෝක බැංකුව සැමටම සෞඛ්‍ය ආවරණය අධ්‍යාන මාලාවේ යුනිවර්සල් හෙල්ත් කවරේජ් ශ්‍රී ලංකාව පාඩම් උගත හැකි රටක් ලෙස හුවා දක්වමින් විශේෂ වාර්තාවක් පසුයුගදා නිකුත් කර ඇත. සෞඛ්‍ය ප්‍රතිපාදනයන් දුප්පතුන් ඉලක්ක කරගෙන ඇති අතර වැඩි කාර්යක්ෂමතාවයක් පෙන්වයි. ශක්තිමත් සෞඛ්‍ය දර්ශක හොඳ මූල්‍යමය ආරක්ෂාව අඩුපිරිවැය යන අංශ තුනම එකවරඟ ළඟා කරගත් අඩු ආදායම් රටවල් ඇත්තේ ඉතාමත්ම ස්වල්පයකි. ශ්‍රී ලංකාව අඩු ආදායම් රටක් වශයෙන් මෙම පරාමිතින් තුනම සමාන්තරව ලබා ගනිමින් සුවිශේෂ තත්ත්වයක පසුවේ අවශේෂී රටවලට ශ්‍රී ලංකාව පරමාදර්ශයක් සපයා ඇත. එහිදීද අඩු වියදමින් ඉතා උසස් සෞඛ්‍ය දර්ශක ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවට ප්‍රශංසා කර ඇත. මේ අනුව ලෝක බැංකුව මට ඩොලර් මිලියන 200ක ප්‍රදානයක් ලබා දීලා තියෙනවා. ඉතිරි අවුරුදු කාලයේදී අවුරුදු 5කට මේ සෞඛ්‍ය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන ලෝක බැංකුව කියන්නේ මිලියන 30000යි මාසෙකට මම මිලියන 500ක් වියදම් කරන්නට. ඒකට තමයි මම මේ පුළුවන් තරම් වෙර දරන්නේ අපේ තියෙන රාජ්‍ය පද්ධතිය අනුව මේ ප්‍රසම්පාදන ක්‍රම අර ක්‍රම මේ ක්‍රමත් අස්සේ තමයි මේක ගෙනියන්න වෙන්නේ. ඒ වගේම මට මිලියන 10000කට වඩා ජයික් වලින් ජපානෙන් දීලා තියෙනවා ඩොලර් මිලියන 60ක් මට ආසියානු සංවර්ධන බැංකුව මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නට දීලා තියෙනවා. එම නිසා මම ඉතාමත් සතුටුවන්ත වෙනවා අපේ රටේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් කැබිනට් මණ්ඩලයටත් මේ මම ගෙන එන සියලුම කැබිනට් පත්‍රිකාවට සහයෝගය දෙමින් ඒවා සම්මත කරමින් මට සහයෝග ලබා දීම ගැන එම නිසා මේ වගේම මේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ටත් මේ සඳහා උදව් කරපු සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනලා මේ රටේ මිනිසුන්ට හොඳ සෞඛ්‍යයක් අනාගතයේදී හදා ගැනීමට අපි ඔක්කොම එක්ව වෙමු කියලා කියමින් මම නිශ්ශබ්ද වෙනවා.